මහා මුනිින්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා. දිනෙන් දින පරිච්ඡේදයෙන් පරිච්ඡේදය එකතු වී ලියවෙන ජීවිතේ නැමැති නම කතාව සෑම මිනිසකුම උපන්දා සිටම ලියමින් සිටී. විවිධ භූමිකාවන් මැද තමන්ගේ භූමිකාවට විශේෂ තැනක් හිමිවන්නේ තමන්ගේ චරිතය තමන් විසින්ම ලියන නිසාය. තමාගේ චරිතයට යුක්තිය ඉටු කරමින් අවංකව රඟපාන මිනිසුන් එහි ඇති හොඳ මෙන්ම නරකද නොසඟවා ඉදිරිපත් කරයි. නමුත් ජීවිතය තුළ යසස පමණක් ප්‍රාර්ථනා කරන්නවුන් මෙම විවෘත චින්තනය තුළ ජීවමාන වන්නේ නැත. බහුතරයක් ගෝත්‍රික මතවාද තුළ ගිලීගිය සමාජයට නිවැරදි මඟ පෙන්වන ආර්යයන් වහන්සේ සමාජයේ ඉල්ලන සාම්ප්‍රදායික දේ නොව සමාජයට අවශ්‍ය යථාර්ථවාදී චින්තනය දෙනු ලබනුයේ විචාරශීලී බව තුළින් ඔවුන් ප්‍රබුද්ධභාවයට පත්කිරීම උදෙසාය. එතෙක් නොපෙනෙන බලවේග පසුපස ගොස් තම ආත්මය සුවපත් කරගනු පිණිස බියෙන් තැතිගෙන පිළිසරණ සොයන මිනිසුන්ට නිරතුරුව පූජාවට්ටියක් තම හිස මත දරා සිටින්නට සිතුවනු ඇත.
හැම දෙනාම සූදානම් වන්නේ තමාගේ ජීවිතය එක පරිච්ඡේදයකින් තවත් පරිච්ඡේදයකට මාරු කරන්න. මිනිස්සු මනුස්ස ලෝකෙට ඉපදිච්ච දවසේ ඉඳන් නවකතාවක් ලියනවා. ඒ තමාගේ ජීවිතය ගැන. මේ හැම කෙනෙක්ම හැම මොහොතකම හැම වෙලාවකම තමාගේ ජීවිතය කියන කතාව ලියමින් සිටින්නේ. ඒක විවිධ සිද්ධි අපි සටහන් කරනවා. ඒ නවකතාව ලියනකොට අපට පෑනකුත් පොතකුත් අවශ්‍ය නැහැ. ඒ නවකතාව අපි ලියාගන්නේ අපේ හිතේ. දැන් මේ හැමෝම තමාගේ ජීවිතය පිළිබඳ නවකතාව ලියාගෙන යනවා. හැම කෙනෙක්ම, මමත් ඔබත්. ඒ ජීවිතය පිළිබඳ නවකතාවේදී සමහරු චරිතයට අවංකවම රඟපානවා. සමහරු චරිතයට අවංකව රඟපාන්නේ. සමාජයේ මිනිස්සු කොටස් දෙකක් අපට පේනවා. චරිතයට අවංකව රඟපාමින් චරිතයට අවංකව ජීවත් වෙන මිනිස්සු හා චරිතයට අවංක නොවන මිනිස්සු. මේ දේශනාව අහන සියලු දෙනාම, මේ දේශනාව අනුගමනය කරන සියලු දෙනාම චරිතයට අවංක මිනිස්සු. තමන් ලියන කතාවට අවංකව ලියනවා. දැන් චරිතයට අවංකව ලියන්න ගියාම දෙකක් ලියන්න වෙනවා. තමා කරපු හරිදේත් තමාගේ නවකතාවේ හරියට ලියන්න ඕන. ඒ වගේම තමන් කරන වැරදිදේත් තමාගේ මතකයේ නැමැති නවකතාවේ ලියාගන්න වෙනවා. ඒ චරිතයට අවංක මිනිසයා. චරිතයට අවංක නැති මිනිහා ලියන්නේ ඇත්ත විතරයි. හැබැයි ඒ සියල්ල බොරු. එයාගේ කතාවේ නරක නෑ. එයා කතාවේ තියෙන හොඳ විතරයි. එයා මුළු කතාවම අවුල් කරගන්නවා. තවත් කෙටියෙන් කිව්වොත් ඔහු ඔහුගේ ආත්මයට බොරු කරනවා. මට පේන්නේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන භයානකම අපාය අවීචි මහා නරකාදිය නෙමෙයි අපි පොතපතේ අහපු. අටමහා නරකාදියත් නෙමෙයි. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය, ඔය අටමහා නරකාදිය නෙමෙයි භයානකම තැන. මනුෂ්‍යයෙකුට ජීවිතයේ ලැබෙන භයානකම අත්දැකීම තමයි තමා රඟපාන චරිතය ගැන බොරු ලිවීම. එයාගේ ආත්මය අනාතයි. එයාට ගොඩේමක් නැහැ. මොකද එයා බොරු නොකළ යුතු කෙනාට බොරු කළා. අපට දරුණු ලෙඩක් හැදෙනවා. අපි යනවා වෛද්‍යවරයෙක් සොයාගෙන. වෛද්‍යවරයා කරන්නේ අපේ රෝගය සුවපත් කරන එක. රෝගය සුවපත් කිරීමට සිටින වෛද්‍යවරයාට අපි ඇත්ත රෝග ලක්ෂණ කියන්නේ නැතුව බොරු රෝග ලක්ෂණ කියනවා. ඇත්ත ලෙඩේ කියන්නේ නැතුව බොරු ලෙඩක් කියනවා. ඒ පුද්ගලයා තමගේ ආත්මයට වෛර කරගන්නවා. ඒ පුද්ගලයා තමගේ ආත්මය විනාශ කරගන්නවා. ඔහුට වැරදි බෙහෙතක් හම්බ වෙලා ඔහු මිය යනවා. අන්න ඒ වගේ තමයි අපි කව සමාජයේ මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා. තමාට දීපු චරිතය අවංකව රඟපානෝ, හා තමාට දීපු චරිතය බොරුවට රඟපානෝ. මම කියන වචන අහන්න ඕන, ඇත්තටම තමන්ට දීපු චරිතය අවංකව රඟපාන මිනිස්සු, ඒ අවංකව රඟපාන මිනිස්සු තමාගෙන් වෙච්ච වැරද්ද, මේක වැරදි, මේක මට වැරදුනා කියලා වැරදි පැත්තේ ලියනවා. තව කරපු නිවැරදි දේ නිවැරදි පැත්තේ ලියනවා. එතකොට එයාගේ ජීවිතයේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි හරි, එකක් තමයි වැරදි. ඒ වුණාට තව සමහර මිනිස්සු ඉන්නෝ, ඒ මිනිස්සුන්ගේ ජීවිතය ඔක්කොම හරි. ඒ මිනිස්සු තමන්ගේ ආත්මයට වංචා කරනවා. ඒ මිනිස්සු සමාජයේ ඉස්සරහා බොරුවට පිම්බිලා ඉන්නෝ. පිම්බෙන්න යොදා ගන්න කරුණු තියෙනවා. එකක් තමයි සංස්කෘතිය. මිනිස්සු සංස්කෘතිය නිසා බොරුවට පිම්බෙනවා. උගත්කම නිසා බොරුවට පිම්බෙනවා. ආගම නිසා බොරුවට පිම්බෙනවා. මයි නොකුත් දේවල් වලින් පිම්බිලා ජීවත් වෙනවා. නමුත් ඇතුළ සම්පූර්ණ බොරුවක් තියෙන්නේ. දැන් අපට අවශ්‍ය අපේ ජීවිතයේ ඇත්ත සොයා ගන්න, යථාර්ථය සොයා ගන්න, යා යුතු නොයා යුතු පාර සොයා ගන්න. මම ඔබට කියනවා, ජීවිතයේ ඇත්ත සොයන්න අවශ්‍ය මනුෂ්‍යයා තමාට තමා රඟපාන චරිතයට යුක්තිය ඉටු කළ යුතුයි. නිවැරදි චරිතය රඟපාන්න ඕන. ඇත්ත දිදියට ජීවත් වෙන්න පටන් ගන්න ඕන. තමන්ගෙන් වෙච්ච වැරද්ද වැරද්ද ලෙස දකින්න පුළුවන් වෙන්න ඕන. තමන්ට හරි ගියා නම් ඒක හරියාමක් ලෙස දකින්න පුළුවන් වෙන්න ඕන. විවෘත වෙන්න ඕන, විවෘතව කතා කරන්න ඕන, ඇත්ත කතා කරන්න ඕන. මිනිස්සු ඇත්ත කතා කරන්න බයයි. සමාජයට ඕන දේ කතා කරනවා. සමාජය ඉල්ලන දේ දෙනවා. සමාජය ඉල්ලන දේ දෙන කෙනෙකුට හොඳ ධනවතෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්. සමාජය ඉල්ලන දේ දෙන කෙනෙකුට හොඳ ධනවතෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සු ඉල්ලන්නේ ලොකු දේවල්, ප්‍රඥාවන්ත දේවල්, හරි දේවල් නෙමෙයි, තාවකාලික මෝඩ දේවල්. ඒ තාවකාලික මෝඩ දේවල් වලට සමාජය තුළ අවශ්‍යතාවයක් තියෙනවා. හැමදාම බොරුවට සමාජයේ ඉඩක් තියෙනවා. හැබැයි බොරුවට අවශ්‍ය නැහැ. අපි එක කල්පනා කළා, අපි කියනවා මෙහෙම, මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි, මිනිස්සුන්ට ඕන දේ දීපල්ලා, මිනිස්සුන්ට ඕන දේ දීපල්ලා. එතකොට සමහර මිනිස්සු කියනවා මේක අපි ඉල්ලන දේ නෙමෙයි, මේක අපි අපිට මේක ඕන නැහැ. ඒ වුණාට අපි කියනවා නෑ, ඒක ඒ වුණාට උඹට ඕන ඕක තමයි. අකමැත්තෙන් වුණත් ඕක පාවිච්චි කරපන්. කලක් යනකොට කියනවා අපිව නිවැරදි කළා, අපේ සිත් සතන් සුවපත් කළා, අපිට කළ යුතු නොකළ යුතු, යා යුතු නොයා යුතු පාර කියලා දුන්නා. හැමදාම ආගමකින් කළේ මිනිස්සුන්ට ඕන දේ දෙන එක. ඕන දේ දෙමින් මිනිස්සු ගොනාට අන්දන එක. ඒක තමයි ආගමින් කළේ මිනිස්සු ගොනාට ඇන්දුවා. හැම ආගමකින්ම නොයෙකුත් බොරු දේවල් වලට මිනිස්සු යොමු කළා. මිනිස්සුන්ගේ ඔළුව සුද්ධ කළේ නැහැ, මිනිස්සුගේ ප්‍රඥාවෝධි කළේ නැහැ, මිනිස්සුන් ජීවත් වෙන නිවැරදි ක්‍රමයක් කියලා දුන්නේ නැහැ. බොරු බොරු පූජාවල්, මිත්‍යා දෘෂ්ටික විශ්වාස හා ඇදහිලි හා ගෝත්‍රික චින්තනවලට, ගෝත්‍රික චින්තනවලට මිනිස්සු ඇදලා දැම්මා. ඒ වුණාට එවැනි ප්‍රාථමික සමාජයක හිටිය ගමන් සත්‍ය පහළ වෙනවා. සත්‍ය පහළ වෙනවා. ගෞතම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ භාරතීය සමාජයට පහළ වෙච්ච සත්‍ය. හැබැයි ඒ සමාජයේ හිටි මිනිස්සු උන්වහන්සේ නිර්දය ලෙස විවේචනය කළා. උන්වහන්සේට ගල් පෙරළුවා, මරන්න ආවා. ඒ වුණාට උන්වහන්සේ සත්‍ය කිව්වා. කාලයක් ගිහිල්ලා වන්දනාවට පාත්‍ර වුණා. ලෝකෙට කාලෙන් කාලෙට සත්‍ය අරන් එනවා. මමත් ලෝකයට ප්‍රාථමික ගෝත්‍රික මිනිස්සු ජීවත් වෙච්ච හිතන්න බැරි මිනිස්සුන්ගෙන් පිරිච්ච සමාජයට සත්‍ය අරන් ආවා. හැබැයි ඒ සත්‍ය ඉස්සෙල්ලම මට සොයා ගන්න ඕන වුණා. ඒක හරියට මේ වගේ. මම මහා ධනවතෙක්. හැබැයි කෙනෙක් මගෙන් අහනවා ඔබ ධනවතෙක්ද? ඔව් මම මහා ධනවතෙක්. ඔබගේ ධනෙ තියෙන්නේ කොහේද? ඒක තමයි මම මේ හොයන්නේ. මම ඉස්සෙල්ලම මම සංගවපු ධනය තියෙන තැන හෙව්වා. හොයලා මම ඒක හොයාගත්තා. හොයාගෙන ඒ ධනය හරිද වැරදිද, ඒකෙන් මට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා මම පරීක්ෂා කරලා බැලුවා. දැන් මගේ පරීක්ෂණය අවසන්. දැන් මම ඕගොල්ලන්ට ධනවත් වෙන හැටි කියලා දෙනවා. එතකොට කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මිනිස්සුන්ට ධනවත් වෙන හැටි කියලා දෙන්නේ, ඔබ වහන්සේ ධනවත් වෙලාද? එතකොට මම කියනවා ඔව් මම ධනවත් එක්ුණා. ඔබ වහන්සේගේ ධනය මොකක්ද? මගේ ධනය තමයි ප්‍රඥාව. මම මිනිස්සුන්ට ප්‍රඥාව ලබන මාර්ගය උගන්වනවා. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දේ තමයි ප්‍රඥාව. සල්ලිවලට වටිනකමක් ලැබෙන්නේ එක්තරා රටක එක්තරා සංස්කෘතික සීමාවක් තුළ එක්තරා කාල පරිච්ඡේදයකට විතරයි. අවශ්‍ය නම් ආණ්ඩුවකට පුළුවන් ඒ සල්ලි කොළය එදා ඉඳලා අවලංගු කරලා දාන්න. එතකොට ඒ සල්ලිවල වලංගුතාවයේ අවසන්. මහපොළොවට වටිනාකමක් තියෙන්නේ ස්වාභාවික විපතකට ලක් නොවන තාක් විතරයි. ඒ මහපොළොව ස්වාභාවික විපත්තියකට ලක් වුණොත්, සුනාමියකට මුහුණ දුන්නොත්, මහා නායයාමකට ලක් වුණොතින් ඒ පැත්තේ ඉඩම් කවුරුවත් ගන්නෙ නෑ. ඒවයි වටිනකම බිඳුව වෙලා යනවා. මිනිහෙක්ගේ වටිනකම තියෙන්නේ තරුණකම තියෙනකම් විතරයි. ඒ මනුස්සයා වයසට යන්න යන කොණ්ඩේ ඉදෙන්න ඉදෙන්න හැම රැලි වැටෙන්න වැටෙන්න ඒ මනුස්සයක තියෙන ශක්තිය බලය දුර්වල වෙනකොට ඒ මිනිහගේ වටිනාකම අඩු වෙලා යනවා. මට ඕන වුණා ජීවිතේ කිසි දවසක අඩු වෙන්නේ නැති දෙයක් සොයාගන්න, කිසි දවසක වෙනස් නොවන දෙයක් සොයාගන්න. ඇත්තටම මට පුංචි කාලේ ඉඳලා ඕන වුණා මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. හැබැයි ඒක ප්‍රායෝගික වෙන්න ඕන. අපි දැන් හුඟක් කරන දේවල් ප්‍රායෝගික නැහැනේ. අපි ආගම කියලා කරන එක ප්‍රායෝගික නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හිත සතුටු කරවනවා, හිත සතුටු කරගන්නවා, අනිත් අය අපිව සතුටු කරනවා. එච්චර වෙන්නේ. දානයක් දුන්නෙන් පස්සේ හාමුදුරුවෝ ඇවිල්ලා අපිව මුරුංග කහේ නංගලා ආයි පන්සලට යනවා. ඊට පස්සේ ටික දවසකින් අත්ත කඩාගෙන බිම වැටෙනවා. ඔච්චරයි කරන්නේ. ඒගොල්ලෝ අපිව සතුටු කරලා යනවා. හැබැයි අපිට ඕන දේ දෙන්නේ. අපේ යායුතු නිවැරදි පාර කියන්නේ. අපි කුඩා කලේ ඉඳන් මේ සමාජය තුළ තියෙන විෂමතාවයන් හා දුර්වලතාවයන් හා සියල්ලට පොදු සාධාරණත්වයක් නොමැති බව අපි දැක්කා. අත්විඳීමෙන් අත්විඳා ප්‍රායෝගික යථාර්ථයක් ලෙස අත්දැක්කා. ඊට පස්සේ අපි කල්පනා කළා මේකද ආගම? මේකද බුදුවරු ලෝකෙට කියපු පණිවිඩය? ඇවිල්ලා බොරු වර්ණනාවල් ඉදිරිපත් කළා, නැති ගුණ කියලා අර මිනිහගේ ඔළුව අවුල් කළා, මාන්නක්කාරකම උළුප්පලා යනවා. අපි එකට විරුද්ධ වුණා. ඒත් අපට කතා කරන්න බපසරියක් පරිසරයක් නිර්මාණය වෙලා තිබුණ නෑ නිසා කටවහගෙන එදා හිටියා. ඔහොම කාලයක් යනකොට අපට ඕනුණා අපි ගැන සොයන්න. දැන් මේ හැමෝටම මේ කතාව කිව්වම තේරෙවි ඔබ වහන්සේගේ කතාවයි අපේ කතාවයි දෙකම සමානයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වහන්සේ කතාව ඉවර කරගෙන අපට කතාවක් කියනවා. අපි ඒ කතාව ඉවර කළ නැතාව. ඕගොල්ලෝ වගේම අපිත් සත්‍ය සෙව්වා. සමාජයේ විෂමතාවය දැක්කා. සමාජය තුළ පවතින අසාර්ථක බව, අසාධාරණය, අයුක්තිය අපි දැක්කා. දෙකල සද්ද නැතුව හිටියා. හැබැයි ඕන වුණා මේකේ මොකද්ද මේකේ තියෙන ඇත්ත? මොකද්ද මේකේ තියෙන යථාර්ථය? මේ යථාර්ථයෙන් අපට යන්න පුළුවන් ඉහළම තැන මොකක්ද? නිර්වාණය කියන්නේ ප්‍රායෝගික වූවක්ද නැති දෙයක්ද? එහෙම නැත්නම් අපි හිතාගත්ත බොරුවක්ද? මේ අපට ගවේෂණය කරන්න අවශ්‍ය වුණා. ඒ පාර මමත් ඔගොල්ලෝ වගේම හැම තැන්වලම ගියා. සත්‍යයෙන් සම්ප්‍රදායික සංස්කෘතික සීමාව තුළ සත්‍ය ගවේෂකයෙක්ගේ සංස්කෘතික සීමාවේ තියෙන සියලු මේක කළොත් සත්‍ය හම්බ වෙනවා, මේක කළොත් සත්‍ය හම්බ වෙනවා, මේක කළොත් නිවන් දකින්නවා, මේක කළොත් ස්වර්ගයට, මේක කළොත් නිවනට යනවා කියන සියලුම දේ කරනවා. මං ඒ සියල්ලම කළා. කල්ලා 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 මම ආංකම කළා. හරියටම කළා. කිසිම අඩුවක් නොකියන්න කළා. මොකද මට අවශ්‍ය වුණේ කයින්වත් හොඳහන්න නෙමෙයි, මගේ හෘද සාක්ෂියට විරුද්ධ නොවී ජීවත් වෙන්න. හෘද සාක්ෂියට විරුද්ධව ජීවත් වෙන්න අවශ්‍ය මනුස්සය එක දෙයයි කරන්නේ. තමන් කරන දේ තමන් දන්න සීමාව තුළ උපරිම අවංකව කරනවා. කොබලන්නේ මේ දහම තේරිච්ච අය තමන් කරන දේ තමන් දන්න සීමාව තුළ උපරිම අවංකව කරනවා. එච්චරයි කරන්නේ. තමන් දන්න සීමාව තුළ අවංකව කරනවා. අපිත් එහෙම කළා. අපි ඒ සත්‍ය සොයනවා. අපි ඒ තුළ සත්‍ය සොයනවා. අපි පාසලේදී ඒ සීමාව තුළ සත්‍ය සෙව්වා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී ඒ සීමාව තුළ සත්‍ය ගවේෂණය කළා. අපි යමක් සෙව්වා කුඩා කලේ ඉඳන්ම. ඇත්තටම සමහර අවස්ථාවලදී හොඳට ගවේෂණය කළ බැලුවාම මට තේරුණා ඒක අපි හොයලා තියෙන්නේ මැරෙන්න ඇති අකමැත්ත නිසා කියලා. එතකොට මිනිහෙක් සත්‍ය ගවේෂණය කරන්න එකම හේතුවක් නිසා, මැරෙන්න අකමැත්ත නිසා. සදාකාලික ජීවනය, අමරණීයත්වය, නිර්වාණය, නිවීම, සැනසිල්ල මනුෂ්‍යෙකුට අවශ්‍ය වුණාම සත්‍ය ගවේෂණය කරනවා. ඒ සත්‍ය ගවේෂණය කරන මනුෂ්‍යයා මුලදී පරමාර්ථ ධර්මය දන්නේ නැහැ. පරමාර්ථ ධර්මය කියන්නේ නිෂ්ඨාව, නිර්වාණය දන්නේ නැහැ. එයා සංස්කෘතිය තුළ සත්‍ය සොයනවා. පූජාවල් කළ සත්‍ය සොයනවා. සිල් සමාදම් වෙලා සත්‍ය සොයනවා. නොයෙකුත් නොයෙකුත් ප්‍රාථමික මිත්‍යා දෘෂ්ටික ක්‍රියාකාරකම් කරමින් සත්‍ය සොයනවා. ඒව තුළ සත්‍ය සෙව්වා මමත්, ඔගොල්ලොත්, අපි ඔක්කොම අය. අපි කාලයක් මෙහෙම කළා. හැබැයි අපි සත්‍ය සොයාගෙන යනකොට ඒ සත්‍ය සෙවීම සඳහා අපට උපදෙස් දීපු කෙනා කියපු එක හරියටම කළා. ඒක අවුල් කරගත්තේ නැහැ. අපි හරියටම කළා. ඒ කරගෙන 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 යනකොට අපට තේරුණා අපි හොයන ප්‍රතිඵල, අපි බලාපොරොත්තු වෙන නිෂ්ඨාව, බලාපොරොත්තු වෙන අවසානය ඒක තුළ නැති බව. එතන අපි වත්තරල දැම්මා. ඊට පස්සේ අපි කළේ ඊට වඩා වෙනත් එකක් හොයාගත්තා. මේ මම නෙමෙයි, අපි ඔක්කොම කරන එකක් ගැන මේ කතා කරන්නේ. ඊට පස්සේ අපි ඒක කළා. ඒක තුලත් අපි සෙව්වේ සදාකාලික සංහිඳියාව. ඕ මොහොම කලක් එක එක දේවල් කර කර වයස යවා ගත්තා. නමුත් අපට කිසිම ආධ්‍යාත්මීය ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ. අපි ආගම කියලා ඒ ප්‍රදේශය තුළ නිර්මාණය කරගත්තු සංස්කෘතියක් තුළ බැහැලා ජීවත් වුණා. ආගම කියලා එක එක පැත්තෙන් පැත්තට සංස්කෘතික සීමාවල් වෙනස්. ලංකාවේ වුණත් බුද්ධාගම පළාත් නමේ තියෙන නමයක්. ඒ පළාතේ තියෙන එක නෙමෙයි මේ පළාතේ තියෙන. මේ පළාතේ තියෙන එක නෙමෙයි අර පළාතේ තියෙන. දැන් එතකොට මිනිස්සෙක් අවුරුදු 9ක් පළාත් නමේ ජීවත් වුණොත් ඒ මිනිස්සයා සංස්කෘති නමයක් පිළිගන්නේ. ආගම් නමයක් අඳහන්නේ. මේව කල්පනා කරනකොට තේරුණා ඇත්ත මේක මොකද්ද? ඇත්ත මේක මොකද්ද? අපේ හිත අපටත් නොකියා මොකක්දෝ දෙයක් සෙව්වා. ඒ සොයපු දේ මොකද්ද කියන්න අපි කාටවත් බැරි වුණා. මොකද අපට ඒ ගැන පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. පැහැදිලි අදහසක් අපට ඇති වුණා නම් අපි සොයපු දේ ගැන අපි එතකොට කියනවා සෝතාපන්නයි කියලා. මම ඔබට මේක ඔප්පු කරන්න පැරණි පොතකින් උදාහරණයක් ගැන දක්වනවා. සුත්ත නිපාතයේ බුද්ධවංශ පාලියේ සුමේද කතාව. දීපංකර බුදුහාමුදුරුව රඹගම් නුවරට වඩිනකොට සුමේද තවුසක් දැහැන් වඩපු තවුසෙක් හින්දු ආගමේ විදියට ඔහු කතාබහ කළාම දැනගත්තා දීපංකර බුදුහාමුදුරුව යන්නේ මේ පාරේ. මිනිස්සු පාරක් හදනෝ. එතකොට තවුසකව මටත් පාර හදන්න උදව් වෙන්න අවශ්‍යයි. ආයෙනම් මේ පැත්ත හදන්න කියලා එතන තිබිච්ච අමාරුම කොටස ඔහුට දුන්නා. ඔහු බැරිම තැන හදාගන්න බැරි මඩවලේ දිගා වෙලා හිටියා. ඔහු එදා බෝධිසත්වෙක් වුණා දීපංකර බුදුහාමුදුරුව කියපු කතන්දර ටික අහලා. එදහම අහලා මොනවද කිව්වේ? කිව්වේ අමුතු දේවල් ටිකක්. ලෝකෙ දෙකක් තියෙනවා. ලෝකෙ කළු තියෙනම් යම් තැනක සුදු තියෙනවා. ලෝකෙ උස තියෙනම් යම් තැනක මිටි තියෙනවා. ලෝකෙ යම් තැනක ආලෝකය පවතිනවා නම් තවත් තැනක අන්ධකාරය පවතිනවා. සුමේද තවුසා ඒ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කළා මොහු සුදුසු වුණා සත්‍ය අවබෝධය සඳහා. ඔන්න ඕක තමයි අපි දෙසන මගෙහි ආරම්භය. මේ ලෝකයේ පිළිබඳ මුලාව මායාව පිළිබඳව යථාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීමට සුදුසු මූල ධර්මය අවබෝධ වීම. ඒක තමයි අවබෝධ වෙන්නේ ඕනම කෙනෙකුට. අපි කියනකොට ද්වයංචකෝ කච්ඡායන ලෝකේ අස්ති නාස්ති ඇත නැත මේ අන්ත දෙක තේරෙනවා. සුමේද තාපසයාට දීපංකර බුදුහාමුදුරුව අන්තද්වය ගැන විග්‍රහ කළා. විග්‍රහ කළේ හරි අමුතු විදියට. උස මිටි, කළු සුදු, ඇත නැත කියලා සුමේද තවසට පැහැදිලි කළා. කෙනෙක් ජීවිතයේ සත්‍ය සොයාගෙන යනකොට ඒ සත්‍ය සේන මිනිස්සයා හරි පඩි පෙළේ හරි පඩියට ආපු බව ඔහුට ප්‍රත්‍යක්ෂ වන්නේ ඔය අන්ත දෙක තේරිච්ච දවසේදී. දැන් මිනිස්සෙකුට ඔය අන්ත දෙක තේරෙනවා. ඇත්තටම අන්ත දෙක ප්‍රත්‍යක්ෂ නුනට කමක් නැහැ. අන්ත දෙක ශ්‍රවණය කරනවා. දැන් මේ අය මේ මම මේ කියන වචන අහලා මේ අන්ත දෙක ශ්‍රවණය කරනවා. අන්ත දෙක ශ්‍රවණය කළාම එහි මතුපිට අර්ථ තේරෙනවා. ආහරි උන්වංශ කිව්වේ මේ දෙකක් තියෙනවා. ඇත නැත, කළු සුදු, උසමිටි, මේ ඒවා දෙකේ දෙකේව තමයි හැම තැනම තියෙන්නේ. දෙකේ දෙකේ නැති එකම තැනක්වත් මේ විශ්වය නැහැ. දෙකේ දෙකේ නැති එකම තැනක් ගැන අපට දැනුනොත් ඒ තමයි නිර්වාණ ධාතුව. හැබැයි එයා ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. එයා එක දැනගත්තා. එයා එක දැනගෙන ලෞකික ජීවිතය තුළ එයා ගෙවපු ඒ තාක්කල් ගෙවපු ජීවිතය රස්සාවල් කරනවා, හිනා වෙනවා, අඬනවා, ශෝක වෙනවා, වැළපෙනවා, පශ්චත්තාප වෙනවා, සතුටු වෙනවා. ඕක තමයි ලෞකික ජීවිතය කෙනෙක්ගේ. එයා එක තුළ ජීවත් වෙනවා. කෙනෙක් මේ ආර්ය විනය දැනගෙන ලෞකික ජීවිතය තුළ ජීවත් වෙන්න ගියාම එයාගේ හිත එයාටත් නොකිය හැමතිස්සෙම හිත යනවා අතෙන්ට. කොතෙන්ද? ඇත නැත තියෙනවා, කළු සුදු තියෙනවා, උස මිටි තියෙනවා, මේ දෙක නැති තැන නිවන තියෙනවා. එතකොට මම හඬනකොට මට දුක තියෙනවා. මම මේ අන්ත දෙකෙන් එක පැත්තක සිටිනවා. මම හිනා වෙනකොට සතුට තියෙනවා. එතකොට මං අන්ත දෙකෙන් එක පැත්තක සිටිනවා. මම හිනා වෙනකොට මට නිවන නෑ. මම අඬනකොටත් මට නිවන නෑ. මම මගේ ජීවිතේ මොකක් හරි දෙයකට ඕනවට වඩා බැඳෙනවා, ඕනවට වඩා ඇලෙනවා, ඕනවට වඩා ආස කරනවා. එතකොට මං නිවනින් දුරස්. මම මගේ ජීවිතේ යම් දෙයකට ඕනවට වඩා ප්‍රතික්ෂේප කරනවා, බැහැර කරනවා, එපා කියනවා, අයින් කරනවා. එතකොටත් මං අන්තයක ඉන්නේ. එතකොටත් මං නිවනින් දුරස්. මේ විදිහට ඔහුට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඔහුට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ තාම. ඔහුට තේරෙනවා ඔහුගේ හිතට දැනෙන දේ තුළ නිවීමක් නැති බව, හිතට දැනෙන දේ තුළ හිත අන්තයට යන බව. හිත අන්තයට යනවා. අන්තයට යන හිතක ස්වභාවය තමයි හැමතිස්සෙම තමුන්ට වේදනාකාරී බවක් හෝ තෘප්තිමත් බවක් ගෙනදීම. එක්ක වේදනාව ගෙන දෙනවා, එක්ක තෘප්තිය ගෙන දෙනවා. ඉදි පැත්ත තුළ සිත දෝලණය වෙමින් ගමන් කරනවා. ආර්ය විනය නිර්වාණ ධාතුව සාක්ෂාත් නොකළ මිනිසෙක්, අන්ත දෙක ප්‍රත්‍යක්ෂ නොකළ මිනිසෙක්, අන්ත දෙක පිළිබඳව දෙසුම ශ්‍රවණය කරලා ඉවර වෙලා ඒකට යන මාර්ගය ඉතා පැහැදිලි වහා ගන්න පුළුවන්. දැන් අපි මේ මාර්ගය ගැන කතා කරනවා. ඒකට යන විදිය කියනවා. ඉස්සෙල්ලාම අපි ඇහුවා මේ කතාව. ඒ රහස් පණිවිඩය අහගත්තා. ඒ අහගෙන නිවර වෙලා අපේ හිත හැබැයි ඇහුවට එතන නෑ. අපේ හිත තවම තියෙන ලෞකික ජීවිතේ. අපි ලෞකික ජීවිතේ ගත කරන ගමන් අර අහපු පණිවිඩය ගැන කල්පනාවෙන් ඉන්නවා. ඒ වගේම අපි බලනවා ඒ පණිවිඩෙන් අපි කොච්චර දුරස්ද කියලා. මම මෙච්චර ලොකු දහම් පණිවිඩයක් ඇහුවට, බුදුවරු දෙසන නිවන ගැන ඇහුවට මගේ හිත තාම එතෙන්ට ඇවිල්ලා නෑ. මගේ හිත තාම දුක සොයනවා, සතුට සොයනවා, සැප සොයනවා, දුක සොයනවා. මගේ හිත කීර්තිය සොයනවා, අපකීර්තිය සොයනවා. ඊළඟට ලාභ සොයනවා, අලාභ සොයනවා. ලාභ ලැබුණාම හිත මෙහෙම උඩ පනිනවා. අලාභ ලැබුණාම ප්‍රතික්ෂේප කරනවා, ප්‍රතික්ෂේප කරනවා. මට අලාභයක් වෙන්න එපා කියලා හිතනවා. අනාගතේ බාරගන්න බයයි. අනාගතය බාරගන්න බය හැම මිනිහෙකුගේ මතේ පූජා වට්ටියක් තියෙනවා. කොබලන්නේ දහම තේරිච්ච අය. අනාගතය බාරගන්න බය හැම මිනිහෙකුගේ මතේ පූජාවට්ටියක් තියෙනවා. ඒ පූජාව තියාගෙන දෙයියන්ට ගිහිල්ල කන්න ලව් කරනවා. එහෙම නැත්නම් බෝධියකට කන්න ලව් කරනවා. චෛත්‍යයකට, ප්‍රතිමාවකට, මොහකට හරි ධාතුවකට කන්න ලව් කරනවා. අනේ මගේ අනාගතය මෙහෙම වෙන්න දෙන්න එපා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි හැමෝම ඇව්වා පහුගිය දවසක, අත් දොළසක් තියෙන, නෙත් දොළසක් තියෙන, රණමයුර වාහනෙන් වඩින කතරගම දෙවියෝ දේවාලෙ හිර වෙච්ච කතාවක්. හරි පුදුමයි. හරි පුදුමයි. හරිම පුදුමයි. අපි තවමත් ගිහිල්ලා අපේ අනාගතය නිවැරදි කරන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලනවා. එතකොට දෙවියෝ අපට කියනවා ඉබ්බ ඇරපං කියලා. හරිම පුදුමයි. හරිම පුදුමයි. මේ අතාර්ථය මිනිස්සුන්ට තේරුම් ගන්න බැරුව මිනිස්සු පිස්සු හැදිලා. පිස්සු හැදිලා. තමාගේ අනාගතයට මුහුණ දෙන්න බයේ පූජාවට්ටි ඔළුවේ තියාගෙන අතින් අරගෙන ඒවායේ මොනරු ගහගෙන දේවාලයට ගිහිල්ලා අනාගතය වෙනස් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. දෙවියෝ යථාර්ථය දන්න නිසා දෙවියෝ කවදාකත් අර පූජාවට්ටි කියන එක මිනිහුගේ පූජාවක්වත් ඉඳුල් කරන්නේ නැහැ. ඉඳුල් කරොත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න වෙනවා. දෙවියෝ ඒ සියලුම පූජාවල් සෝබා දහමට බාර ඉඳුල් කරන්න කියලා බාර දෙනවා. දෙවියෝ ඉඳුල් කරන්නේ. දෙවියෝ දන්නවා කිසිම කෙනෙකුගේ අනාගතය, කිසිම කෙනෙකුගේ අනාගතය කිසිම දෙවියෙකුට වෙනස් කරන්න බැරි බව. වෙනස් කරන්න බැරි බව. සමහර මිනිස්සු තමන්ගේ විභාගේ පාස් කරගන්න ඕනේ කියලා ගණ දෙවියන්ට බෝගස්වලට මහා පූජාවල් ගෙයිලා තියෙනවා. ඒ වුණාට කවදාකවත් ගණ දෙවියෝ විභාග ප්‍රශ්න පත්‍ර බලන්නේ නැහැ. ඒ ඔක්කොම කතන්දර. සමාජයේ නූගත්කමින් වැහුණාම මිනිස්සු තමන්ගේ අනාගතය බාරගන්න බය වුණාම අනාගතය බාරගන්න බය වෙච්ච හැම මිනිහෙකුගේ මතේ පළතුරු වට්ටියක් තියෙනවා. දැන් ඔබට මම කියනවා සත්‍යසොයන ඔබ ඔය පළතුරු වට්ටිය බිමින් තියලා තමුන්ගේ අනාගතය ගැන තීන්දුවක් ගන්න. ඒ ගන්න තීන්දුව තමයි මගේ අනාගතයේ මං කැමති දේ වගේම මං අකමැති දේත් මට සිද්ධ වෙනවා. ඒකට කිසිම දෙවියෙක් බලපෑම් කරන්නේ නැහැ. කිසිම දෙවියෙක් ඒකට උදව් කරන්නෙත් නැහැ. කිසිම දෙවියෙක් ඒකට අකුල් හෙලන්නෙත් නැහැ. දෙවියෝ පාඩුවේ ඉන්නවා. අපේ මෝඩකමට පළතුරු වරන් යනවා. දෙවියෝ මොනෝ කරන්නේ ඒකට? ඒක දෙවියන් කරන්න දෙයක් නැහැ. මිනිස්සුගේ නූගත්කම. ධර්මයේ දන්න කෙනා ඔය මිත්‍යා දෘෂ්ටික වැඩ ඔක්කොම පැත්තකට තියලා නිදහස්සේ කල්පනා කරනවා. නිදහස්සේ හිතනවා. නිදහස්සේ වැඩ කරනවා. ඒ නිදහස්සේ වැඩ කරමින් නිදහස්සේ හිතමින් තමා පිළිබඳ ඇත්ත සොයා ගැනීමට වෙහෙසෙනවා. තමා පිළිබඳ ඇත්ත සොයා ගන්න ඕන. මම මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ පොල් ගස් ගැනවත්, කුරුඳු ගස් ගැනවත්, මේ බිල්ඩින් ගැනවත්, මේ කිසි දෙයක් හොය හොයන්න නෙමෙයි. මං ආවේ මං ගැන හොයාගෙන යන්න. මගේ ඇතුළාන්තයේ සැඟවිලා තියෙනවා මොකක් දෙකක්. ඒක හොයලා ඉවර කළා. ඒක මෙහෙදිම මස් කළා. මෙහෙදිම කෑලි කපලා. මේ ඔක්කොම ගවේෂණය කළ අවසන් කළා. තේරුම් අරගෙන මේක ඉවර කළා යන්න. දැන් මං ඔබට ඒ ඉවර කරන විදිය කියලා දෙනවා. හැබැයි කලබලයට බෑ. කෙනෙක් ලෞකික ජීවිතය තුළ උපරිමයට ජීවත් වෙලා ඒ ලෞකික ජීවිතය තුළ විඩාව තේරලා ඇත්තට මේ ලෞකික ජීවිතේ ලැබෙන දෙයක් නැහනේ. දැන් ඔය ජීවත් වෙන ක්‍රමය තුළ කාටවත් මුකුත් සාක්ෂාත් වෙන්නේ නැහැ. රස්සාවල් කළා 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 මහන්සි වෙලා විශ්‍රාම ගිහිල්ලා පොඩ්ඩක් විවේක අරගෙන ලෙඩ වෙලා විඳවලා මැරෙනවා. ඒතර අවසානයේ සම්ප්‍රයුක්තය, අවසාන ප්‍රතිඵලය, අවසාන ප්‍රතිඵලය ශූන්‍යයි. ශූන්‍යයි. මම මේ අවසාන ප්‍රතිඵලයට එන්න කලින්ම මගේ ජීවිතය පිළිබඳව මම දැක්කා. මම කල්පනා කළා මේ සමාජයේ මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කම කොච්චර කයිවාරු ගැහුවත් අන්තිමටම මට වෙන්නෙත් මේක. මම මට මේක කරගන්න නරකයි, මම මට වෙන දෙයක් කරගන්න ඕන, මම මේකෙන් පැනලා අයින් වෙන්න ඕන. ඊට පස්සෙ තමයි සාම්ප්‍රදායික රාමුව තුල තියෙන විදියට සත්‍ය ගවේෂණය කරන්නේ. සාම්ප්‍රදායික රාමුව තුල අපට සත්‍ය සොයා ගන්න බැරි වුණාම අපේ සත්‍ය ගවේෂණය తాවකාලිකව අත්හිටෙව්වා. මේක හොයන්න බෑ. මේ කවදාකවත් මේ ධර්මය හොයා ගන්න බෑ. මේක පැත්තකට දාලා ඉවෙල්ලා අපි නිදාසේ ජීවත් වෙන්න පටන් ගන්න ඕන. නිදාසේ කාලා බීලා ඇවිදලා ඇඳලා ඉන්න පටන් ගන්න ඕන. නිදාසේ කාලා බීලා ඇවිදලා ඉන්නකොට කිසිම ධර්මයක් හොයන්න නැතුව, කිසිම පොතපතක් කියවන්න නැතුව හදවත මොකද්දෝ රහසක් කියන්න පටන් ගත්තා. කිසිම පොතපතක් කියවන්නේ නැතුව, කිසිම දෙයක් ගැන හොයන්න නැතුව නිදහසේ කාලබීල ඇවිදගෙන ඉන්නකොට හදවත රහසක් කියන්න පටන් ගත්තා. මට එතකොට ඒ කාලේ හිතුණා, දැන් මං කිසිම ධර්මයක් හොයන්නේ නැහැ. මං පොත්පත්වල තියෙන ඒවා පිළිගන්නෙත් නැහැ. මොකද ඒ තියෙනේම කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණා. මං මේ නිදහසේ දැන් කාලබීල ඉන්න ඕනේ කියලා පටන් ගත්තා. හදවත මොකද්ද මට කියනවා? මං මේ හදවත මට කියන දේ මගේ තියෙන උගත්කමට දාන්න නරකයි. ඇයි? ඇයි මං ඒක එපා කියලා ආවනේද? ඒකෙන් මම යන්න ගිහිල්ලා ඒ පොත්පත්වල තියෙන විදියට සසර දුක නිවන්න ගිහිල්ලා ඒක කරගන්න බැරුව මං ඒක අතෑරියා. ඊට පස්සේ මං හිතුවා ඔන්න ඔය නිකන් ඉන්නවා මැරෙනකන්. ඊට පස්සේ හදවත යමක් කියන්න පටන් ගත්තා. එතකොට මට මුලින්ම මතක් වෙච්ච එක තමයි ඔය හදවත කියන එක උඹ උඹගේ දැනුමට දාන්න එපා. දැන් මගේ හදවත මට දෙයක් කියනවා. මගේ දැනුමට වඩා ආත්පසින් වෙනස් දෙයක් තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් ලොකු ගැටුමක් තියෙනවා. මොකද තියෙන ගැටුම? මම පොතපතින් ලබාගත් දැනුම විශ්වාස කරනවාද? එහෙම නැත්නම් මගේ හදවත මට කියන දහම පිළිගන්නවාද? මම පුංචි කාලේ ඉඳලම තනි වචන මිනිහෙක්. තනි වචන කෙනෙක්. අපි වචන දෙකක් කියන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් අපි දෙපැත්තක ඉන්න එක පැත්තේ ඉන්නේ. මම තීරණය කළා මොන දේ වුණත් එකයි. දැන් මම එක පාරක ගියානේ. ඒ පාර තමයි දැනුම ඔස්සේ සත්‍ය ගවේෂණය කරන පාර. පොතපතවල තියෙන සූත්‍ර විනය අභිධර්මවල තියෙන කතන්දර ඔස්සේ සත්‍ය ගවේෂණය කරන පාර ගිහිල්ලා අතරමං වුණා, වැරදුනා, ඒක අතෑරියා, ඒකෙන් අයින් වුණා. නිදහසේ ඉන්නකොට හදවත කතාවක් කියනෝ මං ඒකට සවන් දීලා මට හිතුණා දැන් මං මේ හදවත කියන කතාව කළ බලන්න ඕන. ඒක මහා අමුතු දේවල් කියන්නේ. ඒක හරි අමුතු දේවල් මට කිව්වා. හැබැයි මට තේරුණා මම මේ සසර කලින් ඒක අහලා තියෙන බව. ඒ කතාව. මට ඒතර ගැන විශ්වාසයක් ඇති වුණා. හැබැයි තාම මම ලෞකිකයි. ලෝකෝත්තර නැහැ. ලෞකික ජීවිතයේදී මං කුඩා කාලේ ඉඳි ඉගෙන ගත්තේ යමක් කළාම ප්‍රතිඵල තියෙනවයි කියලා. ඒ වුණාට අරමට හදවත මොකක්ද එකක් කියනෝනේ. ඒ කියන දේ මම කළානේ, ඒකේ ප්‍රතිඵල නැහැ. එතකොට මගේ ලෞකික හිත මට කිව්වා උඹ ඔය කරන දෙන් කිසිම ප්‍රතිඵලයක් උඹට හම්බ වෙන්නේ නැහැ. උඹ ඔය මොඩ වැඩක් කරන්නේ. මං එතකොට හදවතට කිව්වා නෑ, කමක් නෑ. මං දැන් එකක් කළා වැරදිච්ච කෙනෙක්. මම මේ අලුත් එකක් කරනවා. ඒ අලුත් එකේ ප්‍රතිඵල නැති වුණා කියලා මම පසුතැවෙන්නේ. මොකද මට ප්‍රතිඵල හොයන්න ගිහිල්ලා මම එකපාරක් අමාරුව වැටුණා. මම මේක තුල ප්‍රතිඵල නොලැබුණා කියලා පසුතැවෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මම කලින් පුරුදු වෙලා හිටියා ප්‍රතිඵල ලැබෙනකොට පසුතැවෙන්නේ නැතුව ඉන්න. මම දැන් පුරුදු වෙනවා මොකටද? ප්‍රතිඵල නැති වුණාම පසුතැවෙන්නේ නැතුව ඉන්න. එතකොට මට අලුත් දෙයක් තේරුණා. ඒ තේරිච්ච දේ තමයි මේ මානවයාගේ මොළය මනස ක්‍රියාත්මක වෙනවා දෙවිදියකට. මනස සුභවාදී වෙනකොට සිතත් ශරීරයත් දීප්තිමත් වෙනවා. මනස අසුභවාදී වෙලා ඍණාත්මක වෙනකොට සිතත් ශරීරයත් අන්ධකාරයට පත් වෙනවා. කලින් මගේ ජීවිතයේ දෙකම තිබුණා මට. එක්තරා වරක සිතත් ශරීරයත් දීප්තිමත් වෙලා ආලෝකමත් වුණා. ඒ සුභවාදී වෙනකොට. එක්තරා අවස්ථාවක ශරීරය දීප්තිමත් නොවි අන්ධකාරයට පත් වුණා. සිතත් ශරීරයත් ඒ අසුභවාදී වෙනකොට. එතර මම මෙහෙම කළා. මම තීරණය කළා මාව විනාශ කරගන්නේ මමමයි. මම අසුභවාදී වෙනවා. මම ඍණාත්මක වෙනවා. එතකොට මගේ ශරීරයේත් මනසෙත් දීප්තිමත් භාවය මම නැති කරගන්නවා. එතකොට ශරීරයේත් මනසෙත් දීප්තිමත් භාවය නැතිවන්නේ ඇයි? මගේ අසුභවාදී චින්තනය නිසා. ලෞකික සිතුවිලි නිසා. මම ලෝකෝත්තර වෙන්න ඕන. මේ ඍණාත්මක අන්ධකාරය නැති කළා මගේ සිතත් ශරීරයත් ධනාත්මක සුභවාදී ආලෝකමත් භාවයට පත් කරගන්න ඕන. මං එතෙන්දි මෙහෙම කළා. දැන් මං ප්‍රතිඵල හම්බ වෙන්නේ නෑනේ. ප්‍රතිඵල හම්බ වෙන්නේ නැති වුණාම මම පුරුදු වුණා ප්‍රතිඵල නොලැබීම නිසා සතුටු වෙන්න. ඊට කලින් මං පුරුදු වෙලා හිටියා ප්‍රතිඵල ලැබෙනකොට සතුටු වෙන්න. දැන් මට මේ දෙකේදිම සතුටු වෙන්න පුළුවන් වුණාම අර මා තුළ පැවතිච්ච ඍණාත්මක අසුභවාදී අන්ධකාර ස්වභාවය මගෙන් දුරවන බව මට තේරුණා. ධනාත්මක සුභවාදී ආලෝකමත් ස්වභාවයක් මා තුළ නැවත නැවත ලියලන්න පටන් ගන්න බව තේරුණා. එතකොට මට තේරුණා මගේ තුළ දුකත් සතුටත් දෙකෙන්ම මම අයින් වෙලා මොකද්දෝ වචනෙන් කිව නොහැකි උතුම් තත්ත්වයකට මම පත්වෙන බව. ඒ තමයි මගේ ආධ්‍යාත්මීය මම වඩපු ප්‍රායෝගික මාර්ගය. දැන් ඔගොල්ලන්ට ඔය සීමාව පහු කරගෙන මේ මග එනකොට ඔගොල්ලෝ මුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි මෙතෙක් කල් ජීවිතයේ ප්‍රතිඵලවලට වැඩ කළා, තීරණ භාෂාවෙන් කියනවා නම් පඩියට වැඩ කළා, හොඳ අහන්න මිනිස්සුන්ට සේවය කළා, හොඳ අහන විදියට ප්‍රතිරූපයක් සදාගෙන සමාජයේ ජීවත් වෙලා, බණිනකොට කම්පා වෙලා හිටපු ඔබට සත්‍ය මාර්ගයේදී දෙපැත්තටම සතුටු වෙන්න කියනකොට ඒක කරගන්න තරම් තාම හයියක් නැහැ. එච්චරයි තියෙන ප්‍රශ්නය. සුභවාදී නැහැ, ධනාත්මක නැහැ, තමුන්ගේ සිතත් ශරීරයත් ආලෝකමත් කරගෙන නැහැ. දැන් මම කියනවා සුභවාදී වන්න, ධනාත්මක වන්න, සිතත් ශරීරයත් ආලෝකමත් කරගන්න, ඍණාත්මක අසුභවාදී සියලු සිතුවිලි බැහැර කරන්න. ලෝකෝත්තර මාර්ගයේහි නොලැබීම සතුටු වීමට කාරණයයි, ලෞකික මාර්ගයේහි ලැබීම සතුටු වීමට කාරණයයි. මේ දෙක මතක තියාගන්න. ලෝකෝත්තර මාර්ගයේහි නොලැබීම සතුටු වීමට කාරණයයි. ලෝකෝත්තර මාර්ගයේ තියෙන නොලැබීම, ඒක තමයි සතුටු වීමේ කාරණය. ලෞකික මාර්ගයේහි තියෙන ලැබීම, ඒක තමයි සතුටු වීමේ කාරණය. මම මේ දෙපැත්තම දැක්කා. මේ දෙපැත්තේදීම මම ආලෝකමත් වුණා. දෙපැත්තේදීම සිතත් ශරීරයත් සුභවාදී කරගත්තා, ධනාත්මක කරගත්තා. එතකොට මට තේරුණා අමුතු දෙයක්. එතකොට මට තේරුණා මගේ තිබිච්ච ඇලිමැලිකම, නිදිමත, අලස බව, බත්මත, කම්මැලිකම, පස්සට යන ගතිය, බය, සැකය, තණ්හාව, බැඳින් නඩත්තු කරන්න නැති ආශාව, මේ සියල්ල මා තුළින් පහ වෙන බව. මා ප්‍රබෝධමත් වෙන බව. මා මගෙන් ඉවත් වෙන බව. මට කෙටියෙන්ම කිව්වොත් මම නිදහස් වෙන බව තේරෙන්න පටන් ගත්තා. දැන් ආයෙ ওই ටික තේරෙනකොට ඕගොල්ලන්ට එන ප්‍රායෝගික බාධකයක් ඔතන තියෙනවා. ඒ තමයි අපි කිව්වනේ ලෝකෝත්තර ජීවිතයේ නොලැබීමයි මාර්ගය කියලා. නොලැබීමට, නොලැබීම දරාගෙන, නොලැබීමට කම්පා නොවි ඉන්න බෑ. නොලැබීමට කම්පා නොවි ඉන්න බෑ. නොලැබීමේදී හිත හෙල්ලෙනවා. ලැබීම සොයනවා. කෙනෙක් ලෞකික ජීවිතයක් ගෙවනකොට භෞතික සම්පත් නොලැබුණාම ප්‍රශ්නයක් නෑ. අපිට වතුර නැත්තම් අපිට පුළුවන් කොකා කෝලා එකක් බොන්න. එහෙම නැත්තම් තේ වතුර ටිකක් තේ බොන්න. එහෙම නැත්තම් බෙලි මල් එකක් බොන්න. එහෙම නැත්තම් වෙන මොකක් හරි එක කන්න හරි පුළුවන්. හැබැයි මේ ලෞකික ජීවිතයේදීනේ කෙනෙක් ලෝකෝත්තර මාර්ගයට ඇවිල්ලා ලෝකෝත්තර මාර්ගයේදී තමුන් හිතන දේ හම්බ වෙන්නේ නැති වුණාම ඒකට වෙන විකල්පයක් නැහැ. කොබලන එක තේරෙන අය. ඒකට මනෝවිකල්ප දුන්නත් හරියන්නේ. දැතුර සිත ඉල්ලනවා නිවන. ඒ වුණාට නිවන නැහැ. දැන් ඔබ කුමක්ද කරන්නේ? සිත නිවන ඉල්ලනවා, ඒ වුණාට නිවන නැහැ. මම දැන් කියනවා ඔබට ඒ වුණාට කලබල වෙන්න එපා කියලා. සිත නිවන ඉල්ලනකොට නිවන සිතට දුන්නොත් ආයි ලෞකිකයි. සිත නිවන ඉල්ලනකොට නිවන සිතට නොදී ඉවසීමෙන් නිදහසේ බලන් ඉන්නවා. නිදහසේ බලන් ඉන්නවා. නිදහසේ බලන් ඉන්නකොට මනසෙහි කම්පන වේගය අඩු වෙලා යනවා. මේ හිත නිකන් මට තේරෙන්නේ මේ අර මේ යකඩයක් ගින්නට දාලා පුච්චලා පුච්චලා ගිනි රත් කළා ඉවර වෙලා ඒක අපි මේම අතේ තියාගෙන එක පාරටම වතුර දැම්මොත් එක පුදුම සද්දකින් දුම දාගෙන ගිලා බහිනවා. මට තේරෙන්නේ මේ සත්‍ය සාක්ෂාත් නොවෙච්ච මනුෂ්‍ය සිත ගිනි රත් කරපු යකඩයක් වගේ. ගිනි රත් කරපු යකඩයක් වගේ. ඒක අල්ලන්න බෑ. ඇල්ලුවොත් ඔක්කොම දැවිලා පිච්චිලා යනවා. ඒක වතුරකට දාන්න බෑ. වතුර දැම්මොත් වතුර ගිනි තියාගෙන බහිනෝ. මේ අයගේ සිත්තේ වගේ. දැන් හැමෝටම තියෙනවා ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩයක් වගේ හිතක්. දැන් මම මගෙන් කෙනෙක් ඇවිල්ලා ආනවා මගේ සිත ගිනියම් වෙලා. මගේ සිත යකඩයක් වගේ රත් වෙලා. මේක නිවන්න වතුර ටිකක් ඔබ වහන්සේගෙන් ඉල්ලගෙන ආවේ. එතකොට මම කියනවා වතුර දෙන්නේ ඕනම නම් පිඹින්න. එතකොට මොකද්ද වෙන්නේ? එහෙම ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩයකට පිඹා කියලා නිවෙන්නේ නැහැ. අවුරුදු ගාණක් පිඹින්න ඕන. අවුරුදු ගාණක් පිඹින්න ඕන. ඇත්තටම ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩයක් නිවන්න මම දන්න ක්‍රමේ තමයි මේම කටින් පිඹින එක. මේ ෆෑන් එකක් දාන්න දෙන්නෙත් නැහැ. එතකොට ඉක්මනට නිවෙනවා. මෙහෙම පිඹිනවා. එතකොට ඒක තියාගෙන ඉන්න මිනිහගේ ආත්මේ මොකද්ද වෙන්නේ? ආත්මේ දැවෙනවා. ඇත්තට මම පිඹින්නේ ඇයි? ආත්මයට ගිනි තියන්න ඕන නිසා. මම ඒක නිවන්නේ නැත්තේ ඇයි? ඒ මිනිහා විනාශ කරන්න ඕන නිසා. එයාගේ අර අපවිත්‍ර අපිරිසිදු ඍණාත්මක ආලෝකය නොවිහිදෙන ප්‍රභාස්වර නොව සිත හා ඔහුගේ ආත්මය ගිනි ගන්න සලස්සනවා. අර ගින්න මම එකවර නිවන්නේ. ඒ රත් වෙච්ච යකඩේ ආධ්‍යාත්මය තුල තියාගෙන උට කියනවා ඉවසන්න කියා. දැන් කෝබලන් ඉවසන්න කැමති අය. යමෙකුට මා පෙන්වන සුන්දර තැනට සුද්ධ භූමියට පත්වෙන්න අවශ්‍ය නම් ඔහු කළ යුතු දේ තමා ඔහුගේ ආධ්‍යාත්මය තුළ සඟවාගෙන ඇති රත්වෙච්ච ගිනියම්වෙච්ච යකඩයක් වැනිම ඔහුගේ සිත තියාගෙන කිසි කෙනෙකුගෙන් එකට හුළංවත් නොඉල්ලා පිළිසරණක් නොඉල්ලා එය ඉබේ නිවෙනතුරු ගමන් කිරීම. ඉබේ නිවෙනකං යන්න ඕන. අධ්‍යාත්මීය වශයෙන් එකට කාගෙවත් උපදෙස් ඉල්ලුවොත් ඒ උපදෙස් ඉල්ලන්නේ අරක දරාගෙන ඉන්න බැරි නිසා. මම මෙහෙම කළා. මගේ හිත ගිනි ගත්තා. මට ඕනුණා එක පාටම එක නිවල දාලා සිසිල් වෙන්න. හැබැයි මට තේරුණා කලින් ජීවිතයේත් මේ වගේම ගිනි අරගෙන තියෙනෝ. මම නිවලා තියෙනෝ. ඒ වුණාට ඒ නිවිල්ල සාර්ථක වුණේ නැහැ. දැන් ආයි ගිනි ගන්නවා. මම දැන් මෙහෙම කරනවා. මම නිවන් නැතුව ඉන්නවා. එහෙම නිවන් නැතුව හිටියා. ඒ ගින්න ඇතුලේ ගිනි ගන්න පටන් ගත්තා. ඇවිලෙන්න පටන් ගත්තා. මං මේ ඇවිලෙන ගින්න දිහා මම බලන් හිටියා. ඒක උපමාවකින් කියනවා නම් මේ වගේ. මගේ ශරීරයට මම ගිනි තියාගත්තා. ගිනි තියාගෙන ශරීරය ගිනි ගන්නකොට මම ශරීරයෙන් එළියට ඇවිල්ලා මගේ ශරීරය ගිනි ගන්න දිහා බලන් හිටියා. කොබලන් එහෙම හිතහයි අය. තමන්ගේ ශරීරයට තමන් ගිනි තියලා ඒක ගිනි ගන්නකොට තමන් ඒකෙන් එළියට ඇවිල්ලා ඒක ගිනි ගන්නා දිහාව බලන් ඉන්න. ලොකු ආධ්‍යාත්මය ශක්තියක් තියෙන ඕන. හිත ගිනි ගන්නවා, හිත නිවීම සොයනවා, හිත සැනසීම සොයනවා. සැනසීම දෙන්නේ නෑ හිතට. ගිනි ගන්න සිත දිහා බලන් ඉන්න. ගිනි ගන්න සිත දිහා බලන් ඉන්න. එතකොට තමන් හාත්පසින් නිවෙන්න පටන් ගන්නවා. හාත්පසින් නිවෙන්න පටන් ගන්නවා. මම හාත්පසින් නිවුණා. හාත්පසින් නිවෙන්න මම කළේ එක දෙයයි. කිසි කෙනෙකුගෙන් පිළිසරණක් නොඉල්ලා සිටියා. කිසි කෙනෙකුගෙන් වතුර නොඉල්ලා සිටියා. ආධ්‍යාත්මය ශක්තිමත් වෙන්න ඇරියා. ඒම වේගෙන වේගෙන යනකොට මට තේරුණා සිත නිවෙනවා. හැබැයි හරීම හෙමින් මම මේකේ වේගේ වැඩි කරලා කෘතිම කරන්න යන්න නරකයි. මේකේ වේගය අඩු කළා කෘතිම කරන්න යන්නත් නරකයි. ඔය නිවෙන වේගෙට නිවෙන්න දෙන්න ඕන. මම පැත්තකට බලාගෙන ඉන්න ඕන. එහෙම නිවෙන්න දෙනකොට මගේ ළඟ තිබිච්ච ඉවසීම හොඳටම වැඩි වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, සිත ගැහෙන වේගය බිඳුව වුණා. සිත පොඩ්ඩක්වත් හෙල්ලුන්නේ නැහැ. කලින් හෙල්ලුණා සිත. පරිසරය හෙල්ලෙනකොට මිනිස්සෙගේ සිත හෙල්ලෙනවා. පරිසරයේ චලනය වෙනකොට, රූප චලනය වෙනකොට, ශබ්ද චලනය වෙනකොට, නොයෙකුත් දේවල් පරිසරයේ වෙනස්කම් වෙනකොට ඊට සාපේක්ෂව මිනිහෙක් සතෙක් සෙලවෙනවා. සිංහෙක් වුණත් වටපිට සද්දෙනකොට මෙහෙම ඇහැරලා බලනවා. කොටියෙක් වටපිට සද්දයක් ආවොත් මෙහෙම නිරීක්ෂණය කරනවා. මිනිස්සුකුත් ඒ වාගේ. ඔගොල්ලොත් ඒ වාගේ. එනකොට මං එහෙම නැහැ. මම නිවිල ඉවරයි. ඒ වටපිට සද්දවලට ප්‍රතිචාර දක්වන්න තියෙන අතිශය උවමනාව, ඒක වෙනම වචනයක් දැම්ම, අතිශය උවමනාව නැති වෙලා ගියා. අතිශය උවමනාව නැති වෙලා ගියා. ඒකට උවමනාවක් විතරයි තියෙන්නේ, අතිශය උවමනාවක් නැහැ. අතිශය උවමනාවක් තියෙන කෙනා මේ මායාවක බැඳිලා ජීවත් වෙනවා. අතිශය උවමනාව නැති කෙනා මායාවෙන් නිදහස් වෙලා ඉන්නවා. ඔගොල්ලන්ට මේ පරිසරයට ලෝකයත් එක්ක බැඳීමක් පවතිනවා. ඔගොල්ලන්ගේ ආධ්‍යාත්මයේ පූර්ණ නිවීමකට පත් වෙලා නැති නිසා සබාදාමේ වෙන වෙනස්කම් වලට උත්තර දෙන්න අතිශය උමනාවක් පවතිනවා. අනේ මට නම් එහෙම එකක් නැහැ. මට එහෙම එකක් තේරෙන්නේ නැහැ. මං එකෙන් ඉවත් වුණා. ඒ ඉවත් වෙන විදිය මං පැහැදිලි කළා. ඒ ඉවත් වෙන ක්‍රමය හරි ප්‍රායෝගිකයි. ඉවත් වෙන්න අපි කරන්නේ අර ඇතුලේ මහා ගිනිගත් හිතක් තියාගෙන, ඒ ගිනිගත් හිත කියන දේ කරන්නේ නැතුව, ඒකට උත්තර දෙන්නේ නැතුව, ඒක නිවන්න යන්නේ නැතුව ඒ ගින්න දරාගෙන සිටිනවා. එච්චරයි. එතකොට සිතේ ගැහෙන වේගය අඩු වෙලා යනවා. චලනය වෙන වේගය අඩු වෙලා යනවා. උත්තර දෙන්න ඇති අතිශය උවමනාව නැති වෙලා යනවා. ඒ සියලු දේ නැති වෙලා නිවිල යනකොට ඔහුගේ ආධ්‍යාත්මයේ පූර්ණත්වයට පත් වෙනවා. ආධ්‍යාත්මයේ පූර්ණත්වයට පත් වෙනවා. ඔගලගේ ආධ්‍යාත්මයේ පූර්ණත්වයට පත් වෙන්නේ නැත්තේ ඕගොල්ලෝ මේ පරිසරය එක්ක උත්තර දීම සඳහා ඌමනාවක් හදාගෙන ඇතුළේ ජීවත් වෙන ඌමනාවත් එක්ක පරිසරයට උත්තර දෙනවා. අපි උත්තර දෙන්නේ නැහැ. අපට උත්තර දෙන්න හිතෙන්නේ නැහැ. උත්තර දෙන්න අතිශය අවශ්‍යතාවයක් නැහැ. අපි පරිසරයේ ලෝකයේ එක්ක බැඳීමක් නැහැ. අපි ඒක දිහා බලන් ඉන්නවා. සිත නිවිලා ඉවර වෙච්ච කෙනෙක් හරි අමුතුයි එවැනි කෙනෙක්. හරි වෙනස් වෙවෙනි කෙනෙක්. හැබැයි එතෙන්ට එන ප්‍රායෝගික මාර්ගය කියන්න ඕන. මං අද දේශනාවේදී පැහැදිලි කළා ලෞකික ජීවිතයේ ඉඳන් ටිකෙන් ටික ඉස්සරහට එනකොට මේ හිත නිවන විදියේදී තමා මුහුණ දෙන ගැටලු. ඒක ඉතා වැදගත්. කොච්චර බණ ඇහුවත් ප්‍රායෝගික මාර්ගය වඩලා නැත්තම් මේ කියන ගැටලු වලට මුහුණ දීලා නැත්තම් එයා ඒ කියන තැනටපත් වෙන්නේ නැහැ. ඔක්කොම ටික අහන් හිටියා, කියපු ඔක්කොම කතන්දරවලට සවන් දුන්නා, ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා කියලා ඔක්කොම කටපාඩමින් කියන්න පුළුවන් දේශනා කරපු තැනයි දවසයි වෙලාවයි එක්ක. ඒ වුණාට ප්‍රායෝගිකව තමුන්ගේ සිත ගිනියම් කරගෙන, ගිනියම් වෙච්ච යකඩයක් වගේ කරගෙන, ඒ යකඩය නිකං නිවෙන්න ඉඩ දීලා, ඒකට වතුර දාන්නෙත් නැතුව පිමින්නෙත් නැතුව නිකං නිවෙන්න දීලා, ඒ නිවෙන එක දිහා බලාගෙන ඉඳලා තමගේ ආධ්‍යාත්මය ශූන්‍ය කරගෙන නැහැ. එයාට ප්‍රශ්නයක් තියෙනවා. එයා බුදුවරු ලක්ෂයක් දැක්කත් වැඩන්නේ. බුදුවරු කෝටියක් දැක්කත් නහුතයක් දැක්කත් බුදුවරු අසංකේයයක් හම්බ වුණත් ඒ බුදුවරයකින් වැඩක් ගත්තේ නැහැ. එයාගේ හිත ගිනි තියාගත්තේ නැහැ. ඒ වගේම ගිනිගත් අවස්ථාවලදී වතුර හොය හොය දිව්වා. අපි ගිනි තියාගන්නවා, වතුර නොසොයා සිටිනවා. වතුර සොයන්නේ. වතුර සොයන්නේ නැති වුණාම ඒ අතුලාන්තේ නිවී යනවා. නිවෙනකොට නිරීක්ෂණය කරනවා. ගිනි ගන්නකොටත් නිරීක්ෂණය කරනවා. කොබලන් එක තේරිච්චයි. සාමාන්‍යයෙන් සිතට සිතුවිලි ඇවිල්ලා සිත රාගය, දේශය, මෝහය ඔය මොනෝ හරි කාරණාවලින් ගිනි ගන්නකොට නිරීක්ෂණය කරන්න බෑ. වේගයෙන් ගිනි ගන්නවා. ගිනි අරගෙන ඉවර වුණාම තමා සිහිය පහළ වෙන්නේ. කොබලන් එක තේරෙන අය. දැන් මම මගේ සිත ගැන මෙම හොයාගත්තා. මේ සිත වැඩ කරන්නේ නියමයන්ට අනුකූලව. මේ සිතට සිතුවිලි ආවහම, ඒ කුමන හෝ කෙලෙස් ආවම, ඒ කෙලෙස් එන වෙලාවට මේ සිතට බහින්න, සිත ගැන හොයන්න, නිරීක්ෂණය කරන්න මට ටිකට් දීලා නැහැ. කොබලන් එක තේරෙන අය. මම දැන් කොයි ලෝකෙ හරි ඇවිදලා සිතට කෙලෙස් එන වෙලාවට, සිත ඇවිලෙන වෙලාවට මේක ඇතුළට ගිහිල්ලා මේක නිරීක්ෂණය කරන ටිකට් එක කායින් හරි ඉල්ල ගන්න ඕන. මං ඒ ටිකට් එක හොයාගත්තා. ඊට පස්සේ සිත නිවෙනකොට ආයේ නිවීම ගැන හොයන්නත් ටිකට් දෙන්නේ නැහැ කාටවත්. මම ඒ ටිකට් එකත් ගත්තා. ටිකට් දෙකක් ගත්තා මං. එකක් තමයි ගිනි ගන්නකොට බහින්න ටිකට් බහැලා ගවේෂණය කරන්න අවශ්‍ය ටිකට් එක ගත්තා. නිවෙනකොට මේකට බහින්න බහැලා ගවේෂණය කරන්න අවශ්‍ය ටිකට් එක මම ගත්තා. ටිකට් දෙක අරගෙන මම කිව්වා, ඕන වෙලාවක ගිනි තියපන්, ඕන වෙලාවක නිවපන්. ඇයි? ටිකට් මල් ළඟ. දැන් මටත් ඕන වුණා ගිනි තියාගන්න මගේ හිතට. ඇයි? ටිකට් තියෙනවා. මම හිත ගිනි ගන්න ඉඩ දුන්නා. ගිනි අරගෙන ඉවර වෙලා ගිනි ගන්න විදිය බලන් හිටියා. ගිනි ගන්න විදිය බලන් හිටියාම ගින්න සැර නැහැ. ඊට පස්සේ ටිකක් ගිනි අරගත්තා, ටිකක් නිවුණා. නිවීමත් සැර නැහැ. මං ටිකට් දෙක නැති කරගන්න නැතුව තවම තියාගත්තා. ඊට පස්සේ ඔහොම කලක් ගිහිල්ලා මම කිව්වා, ආයෙ ගිනි ගන්න. ආයෙ ගිනි ගත්තා. අරිටත් වඩා ගින්නේ සැර අඩුයි. ඔහොම 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 අවුරුදු ගාණක් මේ සිත මම නිරීක්ෂණය කළා. මගේ විපස්සනාව ඒකයි. මම වඩපු සම්මා සමාධිය ඒකයි. ඒ සම්මා සමාධිය පරිපූර්ණ වුණා. ඒ පරිපූර්ණ වුණාම මම ඒක දැනගත්තේ, ටිකට් දෙකක් අතේ තියෙනවා, කිසිම වැඩක් නැහැ. මොකක්ද කියපු කතාව? ටිකට් දෙකක් මගේ අතේ තියෙනවා, කිසිම වැඩක් නැහැ. ඇයි? ගිනි ගන්නෙත් නැහැ, නිවෙන්නෙත් නැහැ. එනාට මං ටිකට් විසි කරේ නෑ. මං අදටත් ටිකට් තියන් ඉන්නවා. ඇයි? ඒ මගේ හැටි. මට අවශ්‍ය වුණොත් මේ සිත මං පරීක්ෂා කරනවා. සිත ගිනි ගන්නකොට මං පරීක්ෂා කරනවා. සිත නිවෙනකොට මං පරීක්ෂා කරනවා. ඒ මගේ විපස්සනාවයි සම්මා සමාධියයි. ඒක හරියටම හරි. අන්තිමට ගිනි ගන්නෙත් නැති, නිවෙන්නෙත් නැති සමතුලිත භාවයකට සිතපත් වුණා. සිත සමතුලිත භාවයකටපත් වුණාම සිතේ ගැහෙන වේගය බිඳුව වුණා. සිත ගැහෙන වේගය බිඳුව වුණාම යාරි අමුතු කෙනෙක්. අපි ඔහුට කියනවා කේසර සිංහයෙක් වගේ. කේසර සිංහයාගේ සිත ගැහෙන්නේ. මේ භෞතික ලෝකෙ චලනය වුණාට සිත ගැහෙන්නේ. ඔහු ඒක දිහා බලාගෙන ඉන්නවා. ඔහුගේ ආධ්‍යාත්මයේ චලනය වෙන්නේ නැහැ. ඔගොල්ලන්ගේ සිත ගැහෙනවා. ඇයි සිත ගැහෙන්නේ? මායාව 100%ක් ප්‍රත්‍යක්ෂ නොවෙච්ච නිසා. මේ බොරුව 100%ක් තේරෙන්නේ නැති නිසා සිත ගැහෙනවා. මගේ සිත ගැහෙන්නේ. සිත නිවිලා ඉවරයි. කම්පණය වෙන්නේ නැහැ. ඕන එකක් දරා ගන්න පුළුවන්. කොච්චර ලොකු සතුටක් ආවත් මන්දස්මිතයකින් ඒක ඉවත් කරන්න පුළුවන්. මොකද්ද කිව්වේ? කොච්චර ලොකු සතුටක් හිතර දැනුනත් අමුතු විච්චූරණ ඕන්නෑ ආ කියලා ඉවරයි. කොච්චර ලොකු දුකක් දැනුනත් ආ ඇත්තද ඉවරයි. සිත හෙල්ලෙන්නේ, සිත චලනය වෙන්නේ, සිත කම්පා වෙන්නේ. කෙනෙක්ගේ සිත හෙල්ලෙන්නේ නැත්තම්, චලනය වෙන්නේ නැත්තම්, කම්පා වෙන්නේ නැත්තම් ඔහුගේ ආර්ය මාර්ගයේ වඩලා අවසන්. ඔහුගේ සම්මා විමුක්තිය, සම්මා ඥානය ඒ කම්පා නොවන සිතයි. සෝපාක තෙරුන් වහන්සේට උපසම්පදාව දෙනකොට ප්‍රශ්න 10ක් ඇහුවා. 10 වෙනි ප්‍රශ්නය තමයි දසනාමකින්. එතකොට තෙරුන් වහන්සේ උත්තර දුන්නා දසහංගේහි සමන් නාගතෝ අරහාති උච්චති කියලා. යමෙක් අංග 10කින් සමන්වාගත වූයේද ඔහු අරහත් නම් වන්නේය කියලා. එහෙම කද්ද කිව්වේ? කෙනෙක් අරියටක මග වඩලා ඒ මාර්ගාංගට සම්පූර්ණ කරයින් පස්සේ, ඉන් පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන මාර්ගාංග දෙක සම්පූර්ණ කළාම ඒ උතුමා දසහංගේහි සමන් නාගතෝ. දසහංගේහි සමන් නාගතෝ අරහාති උච්චති. එච්චරයි රහත් බව. අංග 10ක් තියෙනවා. ඒ අංග 10 වැඩල ඉවරුනාම ඔහු රහත්. ඔය අංග 10 වැඩන විදිය මම ඉතාම පැහැදිලිව දේශනා කළා. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් මේ කතාව අහන් හිටියාම. හැබැයි කලබලයට කරන්න බෑ. ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලන්ගේ සිත ගිනි ගත්ත ගමන් කොහේ හරි ගිහිල්ලා ඒක නිවාගෙන සනසවාගෙන සතපවාගෙන ඉන්නවා. මං එහෙම කළේ නෑ. මොකද මං ජීවිතයේ අත්දැකීම් ලැබෙනකොට මට තේරුණා මේ හිත අපි තාවකාලිකව නිවන්නේ. ප්‍රශ්නයක් ඇති වුණාම තාවකාලිකව අපි උත්තරයක් හොයන්නේ. අපි තාවකාලිකව හිනා වෙන්නේ. අපි තාවකාලිකව හිනා වෙන්නේ. අපි තාවකාලිකව අඬන්නේ. හොඳට කල්පනා කරලා බලන්න මේවා. දැන් ඔයගොල්ලෝ ජීවිතේ මීට අවුරුදු 15කට කලින් අඬපු අවස්ථාවක් මතක් කරන්න. ඒ අවස්ථාව ආයි පෙන්නුවොත් දැන් ඇඬෙනවද? නැහැ. තාවකාලිකව අඬලා තියෙනවා. ඊට පස්සේ තාවකාලිකව සතුටු වෙලා තියෙනවා. විකට ශිල්පියෙකුගේ විකට රංගනයක් 3, 4, 5, 6 වෙනි වතාව බලනකොට හිනා යනවද? නැහැ. හිනා යන්නේ. ඒ ඔක්කොම තාවකාලිකයි සාපේක්ෂක. එතකොට මට තේරුණා මම මේ හිත නිවන්නේ තාවකාලිකව සාපේක්ෂකව. ඒ නිසා මම මීට මේ තාවකාලිකව සාපේක්ෂකව හිත නිවනවට වඩා හොඳයි පැය 24 මේකට ගිනි තියලා තියෙනවා. මම එහෙම කළා. දැන් මෙතන ඉන්න හුඟක් අය කැමති නැහැ පැය 24 හිතට ගිනි තියන්න. ඒගොල්ලෝ බයයි. මොකද ඒගොල්ලෝ ආගමෙන් උගන්නලා තියෙන්නේ ගිනි තියාගන්න නැතුව නිවාගෙන නිකන් බොහොම බයාදු වෙලා අරමුණු බලන් නැතුව ජීවත් වෙන්න කියලානේ. අරමුණු ගන්න නැතුව ඉන්න කියලා නේ උගල්. අපි කියන්නේ අරමුණු ගන්න, ආස්වාදයේ විඳින්න. එතකොටනේ ආදීනවේ නිස්සරණයටපත් වෙන්නේ. ආස්වාදයේ විඳින්න නැති කෙනා කොහොමද ආදීනවයක් දකින්නේ? ආදීනවේ නැති කෙනා කොහොමද නිස්සරණයටපත් වෙන්නේ? ඒ නිසා මේ ඇසකන නාසය දිව ශරීරය පිනෝපියා ඒනට අනිත් ඔක්කොම ආම්දරු කියන්නේ පිනවන්න එපා කියලා හොරාට පිනවනෝ. ඒගොල්ලෝ පිනවනෝ මිනිස්සුන්ට එපා කියලා. අපි කියනවා මේවා පිනව පියාව. පිනවන ගමන් හිතට ගිනි තියාගනිව්. ඒ ගිනි නොනිවා සිටිව්. ඒ නොනිවා සිටින් නැතුව සිතට හෙමින් නිවෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට සිත නිවිලා ඉඩ ඉවර වෙනවා. හදවතේ සදාකාලික ගැස්ම, සදාකාලික බය, සදාකාලික කම්පණය නැති වෙලා යනවා. හිත නිමිල යනවා. ආධ්‍යාත්මීය ශූන්‍ය වෙනවා. දසහංග සම්පූර්ණ වෙනවා. එයා දන්නෙත් නෑ එයා ලෝකයේ උතුම් කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි මාර්ගය. දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් පෙර බුදුවරුත් කිව්වේ මේකමද? මේකමයි කිව්වේ. මේකමයි කියපු මාර්ගය. නමුත් ප්‍රශ්නය දසාංගෙහි සමන්නාගතෝ අරහාති කිව්වාම ඔගොලන්ට ඒක පාලියෙන් තේරෙනවා. හැබැයි ඒක කරන විදිය මම ඔන්න ප්‍රායෝගිකව කියලා දුන්නා. ඒ ප්‍රායෝගිකව කරන්න ගියාම අමාරු නෑ. හැබැයි අත්දැකීම අවශ්‍යයි ජීවිතේට. ගොඩාක් ඉවසීම තියෙන කෙනෙක්, කිසිම කලබලයක් නැති කෙනෙක් ඒ මඟ අවසන් කරනවා. කිසිම කලබලයක් නැති කෙනෙක් ඒ මඟ අවසන් කරනවා. පොඩ්ඩක් හරි කලබල වුණොත් හිත තාවකාලිකව නිවා ගන්නවා. ඊට පස්සේ ආ හිතනවා දැන් නිවුණ කියලා. කලක් යනවා, අවුරුදු පහක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, ආය හිත ගිනි ගන්නවා. එතකොට ඒ ඇතුලේ තියෙන මහා දැවිල්ල, කෙලෙස් ක්ලේශ වේගය ඇතුලේ පවතිනවා. සියලු ක්ලේශ වේග ඉවත් කළා. කිසිම දැවිල්ලක් නැහැ. හැබැයි දැන් මගෙන් කෙනෙක් අහනවා, ඔබ ආධ්‍යාත්මය නිව්වේ නිවලද? නෑ, ගිනි තියලා. ඔබ ආධ්‍යාත්මය නිව්වේ සිසිල් කළාද? නෑ, රත් කළා. ඔබ ආධ්‍යාත්මය නිව්වද ඇවිලුවද? ඇත්තටම ඇවිලුවා. කොහොමද මේ කියනවා තේරෙන්නේ? මම සියල්ල අනිත් පැත්තට ගලා. මම නිව්වේ නෑ මොකුත්. මම ඔක්කොම ගිනි තිබ්බා. මොකද නිව්වනම් ඒවා සාම්ප්‍රදායිකයි, සංස්කෘතිකයි, ධාර්මිකයි. මං එක්කලේ නෑ. මං ඒ සියල්ලට ගිනි තියලා ගිනි තියලා දැම්මා. ගිනි තියලා දාලා මං ඒව දිහා බලන් හිටියා. ඒ බලන් ඉන්නකොට මට තේරුණා මම නිවෙන බව. මම නිවුනේ සංස්කෘතිකව නෙමෙයි. සංස්කෘතිකව නිවුන්නේ නෑ මම සංස්කෘතිකව වැරදිලා හරි නිවුනනම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම සංස්කෘතියට යුක්තිය ඉෂ්ට කරනවා. කොබලන්න ඒ කතාව තේරිච්චයි. මම සංස්කෘතිකව නිවුණනම් සංස්කෘතියට යුක්තිය ඉෂ්ට කරනවා. ලෝකේ සමහරු බණ කියනවා, ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ රහත් කියලා ගෙලින් කියන්නේ බයයි. ළඟ ඉන්න අයට කියනවා මාත් රහත් කියලා අරුන්ට කියහල්ලා කියලා. කෙලින් කියන්නේ බයයි. ඒගොල්ලෝ සංස්කෘතියට යුක්තිය ඉෂ්ට කරනවා. ඒගොල්ලෝ සංස්කෘතියට මුකුත් වචනයක්වත් කියන්නේ. එතකොට ඒගොල්ලෝ සංස්කෘතියේ නිවිලා. ඒකනේ ඒකට යුක්තිෂ්ඨ කරන්නේ. මම සංස්කෘතියෙන් නිවුන්නේ. එනිසා මම සංස්කෘතියේ යුක්තිෂ්ඨ කරන්නේ. මම වඩින වාහනය තමයි සංස්කෘතිය. පතරගම දෙයහාඳුරු මයිරු වාහනෙන් වඩිනවා වගේ, සමන් දෙයෝ ඇත් වාහනෙන් වඩිනවා වගේ මම සංස්කෘතිය වාහන කරගෙන ගමන් කරනවා. ඒ කියන්නේ ඒක මම පාගගෙන සිටිනවා. මගට යුක්තිෂ්ඨ කරන්නේ වාහනවලට යුක්තිෂ්ඨ කරන්නේ වාහන තියෙන ගමන් කරන්න විතරයි. රහතෙක්, සත්‍ය අවබෝධ කළ උතුමෙක් සංස්කෘතියට යුක්තිෂ්ඨ කරන්නේ. සංස්කෘතියෙන් නෙමෙයි ඔහු නිවුනේ. ඔහු නිවුනේ ඊට කිසි දවසක අහලා නැති පණිවිඩයකින්. ඒ පණිවිඩය ඔහුට සෝබාදහම කියපු පණිවිඩයක්. මිනිස්සුන්ට අවංකනම් හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙනවා නම්, තමුන් කරන හරිදේ වේවා වැරදිදේ වේවා කෙලින් කියනවනම්, මම කියන්නේ මේ අහසේ තියෙන ධර්මය මල්ලඟට එනවා කියලා. මට ඒක විශ්වාසයි. ඒක මේ ලෝකෙ හැමෝටම සාධාරණයි. අපි අහලා තියෙනනේ දහම්සුන ජාතකේ. දහම්සුන රජාලා එදා නෙමේ හැමදාම ලෝකෙ ඉන්නවා. ඒගොල්ලෝ හැමදාම ඉන්නවා. ලෝකෙ සමහර රජවරු ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම සියල්ල අතෑරලා ඔටුන්න පැත්තකින් තියලා ධර්මය හොයාගෙන යනවා. යම් කිසි කෙනෙක් ඔටුන්න පැත්තකින් තියලා ධර්මය හොයාගෙන යනකොට මේ අහස් පොළොව කම්පා වෙනවා. කම්පා වෙලා ඒ සැඟවිච්ච ධර්මය ඔහුගේ හදවතට ඊතල පහරක් විදින්න වගේ ඔහුට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔහුට දැනෙන දේත් එක්ක ඔහු ජීවත් වෙනවා. ඔහු නිවිලා සදාකාලික ශූන්‍යත්වයට, අවබෝධයට, නිර්වාණයට පත් වෙනවා. පත්වල ඉවරුණාම ඔහු ලබාගත්ත සැනසිල්ල ලෝකයට දේශනා කරමින් ගමන් කරනවා. ඒ සැනසිල්ල සංස්කෘතික නෑ, ශිෂ්ටාචාරගත වෙලා නෑ, සාම්ප්‍රදායික නෑ. ඒ සැනසිල්ල හරි අමුතු දේශනාවක්, ඊට කලින් අහපු නැති කතාවක්. එනිසා ඔයගොල්ලෝ කලින් ආපු නැති කතාවක් ඇහුවනම් කරන්න ඕන හැමදාම ඒ කතාවට අනුව ජීවත් වෙන එක. ඒ කතාවේ කියන දේ ඇත්තක්ද කියලා හොයලා බලන එක. එහෙම කරගත්තොත් ඒ හැමෝට මේ උතුම් නිවීමට පත් වෙන්න පුළුවන්. නිවෙන මඟ හරිම ලේසි. නිවෙන්නේ නැතුව මේ සසර දිගින් දිගට යන ක්‍රමය විඩාබරයි, අමාරුයි. ඒ නිසා හැමෝටම නිවෙන මග එළිවේවා කියලා ප්‍රාර්ථනා.